ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ගෙවීයේ සතියේ ලෝක පුරාම අවධානයට ලක්වුණු ප්‍රධාන පුවත් සමගින් අදත් SBS සිංහල වැඩසටහනේ සිකුරාදා ලොවටා විදෙස් විත්ති සමාලෝචනය සමග අපි දැන් එකතු වන්නේ සුපුරුදු පරිදි ඒ සඳහා අපිත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔව්, අපි මුලින්ම අදත් අවධානය යොමු කරමු ගෝලීයව කොරෝනා වෛරසයේ පැතිරීමේ නවතම තත්ත්වය පිළිබඳව. විශේෂයෙන් අපිට යුරෝපයෙන් දැන් වාර්තා වෙන ආසාදනවල වැඩිවීමක්, එහෙම නේද අමල්?
ඔව් චරිත, ඇත්තටම මේ ලෝකේ බොහෝ තැන්වල අර දෙවැනි රැල්ලක් පිළිබඳ දැන් බොහොම දැඩිව අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපා කරේ දිනකට 80,000ක විතර අලුත් රෝගීන් වාර්තා වුණයි කියලා සඳහන් වෙනවා. ඉතින් යුරෝපයේ පුරාම බොහෝ රටවල් අලුතෙන් ඔවුන්ගේ ලොක්ඩවුන් වෙනුවට ඒ ප්‍රදේශවල රෝගේ වැඩියෙන් පැතිර යන ප්‍රදේශවල අලුත් නීති රීති ඇති කරලා තියෙනවා. විශේෂව අපි ගත්තොත් ෆ්‍රාන්සය, දැන් ඔවුන් ඇති කරලා තියෙනවා රාත්‍රි කාලයට ඇඳුම් නීතිය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. රාත්‍රි 9 ඉඳලා උදේ 6 වෙනකම්. අතරම මේක පැරිසියටත්, ඒ වගේම පැරිසිය අවට තවත් තියෙන ප්‍රදේශ 8කටත් මේක බලපානවයි කියලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ රාත්‍රී කාලයේ ඇඳුම් නීතිය ෆ්‍රාන්ස් ජනගහණයෙන් 3/5කට විතර බලපානවා කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. මේකට හේතුව ෆ්‍රාන්සේ දැන් ඒ දිනකට වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාව බලපුවහම ඒකේ අති අධික වැඩිවීම ඒ රටේ තියෙන රෝහල් වලට මේක දරා ගන්න බැරි තත්ත්වයකට දැන් පත් වෙලයි කියලා. ඒ වගේම ස්පාඤ්ඤය සහ ඉතාලිය ඒ රටවල් දෙකත් මේ වෙනකොට දෙවනි රැල්ලකට ගොදුරු වෙලා තියෙනවා. ඔවුනුත් මේ විදිහටම අලුත් බාධක සම්භාවිත, එහෙම නැත්නම් මේ අලුතෙන් පියවර අරගෙන තියෙනවා. ජනතාව එක්රොක් වීම, ඒ වගේම ගැවසෙන ස්ථානවල විශේෂයෙන්ම ආපන ශාලා සහ බාර් වගේ තැන්වල ඒවායේ ජනගහණය අඩු කරන්න පියවර අරගෙන තියෙනවා. බැලුවොත් නෙදලන්තේ ඔවුනුත් මේ වෙනකොට දැන් දැඩි සීමා පනවල තියෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලේ ආපන ශාලාවල ගැවසෙන ඒ වගේම මේ ඊට අමතරව ප්‍රසිද්ධ ස්ථානවල ජනතාව වැඩි ගැවසෙන තැන්වල ඒ ජනගහණය 4-5 දිනකට වැඩිය එක තැනක ගැවසෙන්න බැහැයි කියන ඒ වගේ නීති මේ වෙනකොට සම්පාදනය කරලා තියෙනවා. නෙදර්ලන්තේ, එතකොට ස්පාඤ්ඤ, ඉතාලිය කියන මේ ප්‍රදේශවල මේ වෙනකොට ඒ විදිහට දැඩි නීති රීති පනවල තියෙනවා. ඊට අමතරව බැලුවොත් චරිත මේ වෙනකොට ලෝකයේ දෙවෙනි තැනට ඉන්න ඉන්දියාව දැන් ඉතාමත්ම කෙටි කාලයකදී ඇමරිකා එක්සත් ජනපදයෙන් අභිභවා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇමරිකාවේ තමයි තවමත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙන 169ක් විතර ඇමරිකා එක්සත් ජනපදයේ. ඉන්දියාව බොහොම ප්‍රබල වෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට ඉන්දියාවේ රෝගීන් 173ක් වාර්තා වෙලා තියෙනවා. ඒ නමුත් ඉන්දියාවේ මරණ සංඛ්‍යාව දිහා බලපුවාම ලෝකයේ 3 වෙනි තැන ඔවුන් ඉන්නේ. මරණ 111,000කට අධික ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වෙලා තියෙනවා. පළවෙන තැන මරණ පැත්තෙන් බැලුවොත් පළවෙන තැන ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය 216,000ක විතර මරණ සංඛ්‍යාවක්. දෙවෙනි තැන බ්‍රසීලිය 151,000කට වැඩි පිරිසක්. නමුත් අපි බැලුවොත් යුරෝපා කරේ දිහා බලපුවාම ජර්මනියේ විතරයි යුරෝපා රටවලින් බලපුවාම අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ. නමුත් ජර්මනියත් මේ වෙනකොට දෙවන රැල්ලකට සූදානම් වෙමින් ඔවුනුත් දැඩි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මහජනතාව ගැවසෙන ස්ථානවල ඒ රෝගයේ පැතිර යාමේ අවධානම අඩු කරන්න දැන් පියවර අරගෙන තියෙනවා. ඉතින් මේක ඇත්තටම යුරෝපා කරේ විශේෂයෙන්ම මේ පියවර අරන් තියෙන්නේ මොකද යුරෝපයේ එකිනෙකාට අතර තියෙන ඒ දේශ සීමා විවෘත කරන්න ඔවුන් කටයුතු කළ තියුණා. නමුත් දැන් නැවතත් ඒ දේශ සීමා හරහා පුද්ගලයන් ගමන් කිරීමේ ඒ සීමා තහංචි අලුතෙන් පනවල තියෙනවා. මොකද මේ දෙවන රැල්ලට මුහුණ දීමේ ක්‍රමයක් හැටියට.
ඔව්, එතකම අපිට මම හිතන්නේ වාර්තා වුණා ලෝක බැංකුව ආදී ආයතන මගිනුත් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරනවා කියලා. විශේෂයෙන්ම මේ G20 නායකයන්ගේ මේ හා සම්බන්ධයෙන් යම් කිසි හමුවක් පැවතුණා නේද?
ඔව්, මෙතන චරිත G20 එකේ මේ වෙනකොට මුලසුන හොබවන්නේ සෞදි අරාබියාව. ඉතින් සෞදි අරාබියාව මේ සම්බන්ධයෙන් මේ කොරෝනා වෛරස සම්බන්ධයෙන් මේ ලෝකයේ දියුණු වෙච්ච රටවල් කොයි ආකාරයෙන්ද මේකට මුහුණ දෙන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න මේ විදිහට අන්තර්ජාලය හරහා ඔවුන් සම්බන්ධ වෙලා තිබුණා. මෙතනදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඔවුන් විශ්වාස කරනවා ගෝලීය ආර්ථිකය මේ අවුරුද්දේදී 4.4%කින් විතර පසුබහිනවයි කියලා. නැත්නම් ඍණ ආර්ථික වර්ධනයක් මේ අවුරුද්දේ පෙන්වයි කියලා. ඉතින් එතනදී කොහොමද ඔවුන් දියුණු වෙච්ච රටවල තමයි G20 සමාජිකයන් කොහොමද මෙතනදී ලෝක ආර්ථිකය නංවන්නට, ඒ වගේම ඒ රටවල් වල දැනට තාමත්ම පහත වැටිලා තියෙන ආර්ථිකයන් ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡාවක් වෙනවා. ඉතින් එතන කොයි ආකාරයෙන් මුදල් මේකට වියදම් කරනවද කියන පිළිබඳ හරියට අපිට විස්තරයක් නැහැ. නමුත් G20 සමුළුවේ අවධානය දැන් යොමු වෙලා තියෙනවා, විශේෂයෙන්ම මේ මුළු ලෝකයේම ආර්ථිකය ඉතාමත්ම ප්‍රබල ලෙස පසුබැස්මකට ලක් වෙනවයි කියන ඒ කාරණාව මත.
එතකම කොමි කොරෝනා වෛරසය වැළඳුනේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් නැවතත් ජනතාව ඉදිරියට පැමිණිලා තිබෙනවා ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා. ඔහු සම්බන්ධයෙන් ලැබෙන නවතම වාර්තා මොනවද?
මේක ඇත්තටම චරිත ඇමරිකාවේ වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් ඉතාමත්ම දැඩි කනස්සල්ලට පත් වෙලා තියෙනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් දින 3ක් වගේ ඉතාමත්ම කෙටි කාලයක් තමයි රෝහල්ගත වෙලා හිටියේ. රෝහලෙන් පිටතට පැමිණ ඔහු නැවතත් තමන්ගේ ඒ ඡන්ද ව්‍යාපාරයේ එහෙම නැත්නම් ඡන්ද කටයුතු ආරම්භ කරන්නට ඒ යොමු වීම අනෙකුත් අය මේ රෝගයට රෝගයේ අනතුරකට ලක් කරනවයි කියන ඒ චෝදනාව දැන් එල්ලවලා තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් සුපුරුදු විදිහට ඔහුගේ ඒ ඡන්ද ප්‍රචාරණ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. එපමණක් නෙවෙයි දැන් ඇමරිකාවේ මේ විදිහට මේ රෝගය පාලනය කරන්න බැරි වුණයි කියන චෝදනාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වෙන අතරතුරේම මේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් හැටියට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ කොරෝනා වෛරසය. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි උත්සාහයක් ගන්නවා මේ කොරෝනා වෛරසය පිළිබඳ මාතෘකාව යටපත් කරලා, නමුත් ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ඒ ජනතාව ඒ මාතෘකාව ජනතා ඉදිරියේ තබන්නේ. නමුත් ඒකට එක්තරා විදිහකට ඔහුට පසුබෑමට ලක් වෙන්නට සිද්ධ වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය හැදිලා දැන් දවස් 3කින් ආපහු ගෙදර ඇවිල්ලා ඒ ඡන්ද කටයුතු කරන අතරතුරේම චරිත අලුතෙන් වාර්තා වුණා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාලම පුත්‍රයාට කොරෝනා වෛරසය හැදුනයි කියලා. ඉතින් මෙතනදී ඒ 16 හැවිරිදි දරුවට කොරෝනා වෛරසය හැදිලා, නමුත් සමහර විට ඔහු දැනගෙන්නේ නැති වෙති කියලා කියනවා තමන්ට රෝගය වැළඳුනයි කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී ඒක ඉතාමත්ම සුළුවෙන් සලකලා දැන් තමන්ගේ පුතාටත් මේක හැදුනා. ඉතින් මේක මේ කොරෝනා වෛරසය ඉතරම් දරුණු දෙයක් නෙවෙයි, ඒක සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාවක් වගේ හැටියට සලකලා මේ අවස්ථාවේ කටයුතු කරලා තියෙනවා. නමුත් මෙලානියා ට්‍රම්ප් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඇය කියලා තියෙනවා විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඇයටත් මේ රෝගය වැළඳුනාට පස්සේ ඇය ඉතාමත්ම සැලකිල්ලෙන් හිටියා. ඒකම ඇයට ලොකු බියක් ඇති වුණා තමන්ගේ පුත්‍රයාටත් මේ රෝගය හැදෙයි කියලා. ඒකින් ඒ වගේම ඔහුව පරීක්ෂණයට ලක් කරාට පස්සේ මේ අවුරුදු 14ක බැරන් ට්‍රම්ප්ටත් වෛරසය හැදුනයි කියලා වාර්තා වෙන්නේ. නමුත් ඉතින් එහාට ඔහුට මොන වගේ ප්‍රතිකාරයක්ද කරන්නේ කියන පිළිබඳ තොරතුරක් නැහැ. නමුත් අර ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෛරසය සම්බන්ධයෙන් ජනතාව අමතක කරන්න ජනතාවට ඒකේ එක යටපත් කරලා වෙනත් කාරණා ඉස්මතු කරන්නට උත්සාහ කරත් තමන්ගේ පුත්‍රයාටත් මේ රෝගය වැළඳීම නිසා ඒකත් අසීරු කාරණාවක් වුණා කියලා තමයි ඇමරිකාවෙන් වාර්තා වෙන්නේ.
ඔවමල් එතකම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව අපිට ආරංචි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් ඔක් සංචාරයක් සිදු කිරීමට බවට ආරංචි වන්නේ. ඇත්තටම මෙහි පසුබිම කුමක්දයට හේතු වී තිබෙන්නේ?
හරිද, අපිට ආරංචි වෙන විදිහට මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා ඔහු ඉන්දියාවට ගමන් කරන්නට නියමිතව තියෙන්නේ ඔක්තෝබර් මාසෙ 26 සහ 27. මේ ගමනට ඔහු එකතු කරගෙන තියෙනවා ඔවුන්ගේ ආරක්ෂක ලේකම් මාක් එස්පර්. ඉතින් මේ විදිහට ඉතාමත්ම ඇමරිකාවේ ප්‍රබල අමාත්‍යවරු දෙන්නෙක් මේ විදිහට නවදිල්ලි නගරයට සාකච්ඡාවට යන්නේ ඔවුන් විශේෂයෙන්ම දෙරට අතර ඇති කරගෙන තියෙන ආරක්ෂක කටයුතු පිළිබඳ ගිවිසුමකට අනුවයි. ඒ එක්කම බුද්ධි තොරතුරු බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දෙරට අතර ඒ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ කාරණාවක් සම්බන්ධයෙන් යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේක වාර්ෂිකව ඇමරිකාව එක අවුරුද්දක මේ වගේ රැස්වීමක් හොබවනවා. ඊට පස්සේ අවුරුද්දේ නවදිලි නුවර මෙවැනි රැස්වීමක් තියෙනවා කියලා තමයි ඒ ආකාරයට තමයි මේ රැස්වීම පවත්වලා තියෙන්නේ. මීට කලින් ඒ අනුව තමයි ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයාත් ඒ එක්කම ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාවට ගමන් කරන්නේ. මේ දෙදින සංචාරයෙන් පස්සේ මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා පමණක් ශ්‍රී ලංකාවෙත් දින දෙකක සංචාරයකට පැමිණෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ පැමිණින්නේ කුමන දේවල් සාකච්ඡා කරනද කියන කාරණාව පිළිබඳ හරියට නිශ්චිතව තොරතුරක් අපිට අනාවරණය කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ පිළිබඳ බලධාරීන් තවම විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයත් ඒ වගේම ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් මේ පිළිබඳ තවමත් හරියට කරුණු අනාවරණය කළේ නැහැ. නමුත් බොහෝ දුරට ඇමරිකාව දැනට ශ්‍රී ලංකාවට යෝජනා කරලා තියෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එහෙම නැත්නම් මේ MCC කියන ගිවිසුම ගැන බොහෝ විට සාකච්ඡාවක් ඇතිවන්නට පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ එක්කම ඇමරිකාව බොහෝ වෙලාවට ශ්‍රී ලංකාව චීනය සමඟ ඇති කරගන්න සම්බන්ධතා පිළිබඳ බොහෝ විට ඒ පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්න බවක් තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ සංචාරයේදී ශ්‍රී ලංකාවත් චීනය විශේෂයෙන්ම හම්බන්තොට වරා ආශ්‍රිතව ඒ චීන ආයෝජන සම්බන්ධයෙන් සමහර බොහෝ අවස්ථාවලදී එවැනි සාකච්ඡා ඇතිවෙන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. නමුත් මේ සංචාරය ඇති වෙන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරණයට සතියකට විතර තිබියදී. නොවැම්බර් 3 වෙනිදා ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉතින් බොහෝ දුරට ඒ ජනාධිපතිවරණයෙන් පසුව මයික් පොම්පියෝ මේ තනතුරේ ඉඳීවිද නැද්ද කියන කාරණාව පිළිබඳ සහතිකයක් නැහැ. නමුත් කෙසේ වෙතත් අපිට ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැනගන්නට තියෙන්නේ මේ සංචාරයේ මේ අවුරුද්දේ මුලදි කරන්නට බලාපොරොත්තු වෙච්ච එකක්. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණා ඇමරිකාවේ උසස්ම දේශපාලඥයෙක් ලංකාවේ සංචාරයක් කරයිය කියලා. නමුත් කොරෝනා වෛරසයේ මුල් අවධියේ තත්ත්වය නිසා මේ සංචාරය සිද්ධ වුණේ නැහැ. නමුත් මයික් පොම්පියෝ ඉන්දියාවට යන අතරතුරේ ලංකාවටත් ගොඩ බහලා යනවා කියන එක තමයි මේ වෙනකොට ප්‍රකාශ කළ තියෙන්නේ.
ඔව්, ඒ වගේම මේ ආමීනියාව සහ අසර්බයිජාන් අතර ගැටුම සමිතේට පත් කිරීම සඳහා දැන් මොන වගේ ක්‍රියාමාර්ගද ඇති වෙලා තිබෙන්නේ අමල්?
ඔව් චරිත, අපි ගිය සතියේත් කතා කරා වගේ මේ සටන් දිගින් දිගටම තවමත් පැවැත්වෙනවා. ඒ යුදමය තත්ත්වයේ අඩුවක් අපිට දකින්න ලැබුණේ නැහැ. විශේෂයෙන්ම රුසියාව, ප්‍රංශය සහ තුර්කිය උත්සාහයක් අරගෙන තියෙනවා මේ යුදමය තත්ත්වයේ සමනයකට පත් කරන්න, විශේෂයෙන්ම සටන් විරාමයක් ඇති කරන්න. මේ වෙනකොට සිය ගණනක් දෙපාර්ශ්වයෙන්ම ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. නමුත් හරියට සංඛ්‍යාලේඛන වශයෙන් අපිට ලබා ගන්නට හැකියාවක් ලැබිලා නැහැ. මොකද බොහෝ අවස්ථාවලදී මේ දෙපාර්ශ්වය තමන්ට වෙච්ච හානිය අවම හැටියටත් අනිකුත් පැත්තේ අයගේ තිච්ච ජීවිත හානි වැඩිව පෙන්වන්නටත් උත්සාහයක් අරගෙන තියෙනවා. නමුත් රුසියාවත් ඒ වගේම ප්‍රංශයත් ඒ එක්කම තුර්කියත් මේ වෙනකොට වැඩි උත්සාහයක් ගන්න බවක් පේනවා කොහොම හරි මේ සටන් විරාමයක් ඇති කරගන්නට. ඉතින් මෙතනදී ඇමරිකා එක්සත් ජනපදයේ දායකත්වයත් බලාපොරොත්තු වෙන බව වාර්තා වෙලා තියෙනවා. මොකද මේ කලාපයේ එක්තරා විදිහකට මේ දැනට තියෙන යුදමේ තත්ත්වය ව්‍යාප්ත වුණොත්, ඒකට කලාපයේ තියෙන බලවතුන් මේ යුද්ධයට පැටලෙවුණොත් ඒක තවත් විශාල අර්බුදයක් වෙනවයි කියන විශ්වාසය මත දැනටමත් තුර්කිය අසර්බයිජානයේ හමුදාවන්ට වක්‍රව සහාය දෙනවයි කියන චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. තුර්කිය මේ චෝදනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් ප්‍රංශයත් රුසියාවත් එක්තරා විදිහකට තුර්කියටත් අනතුරු වැදීමක් කළා තියෙනවා. මේ ප්‍රශ්නේ තව දුරදිග ගියොත් කලාපීය බලවතුන් මේකට අත දැම්මොත් ඒක මීට වඩා භයානක තත්ත්වයකට මේක ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා. නමුත් තවමත් දෙපාර්ශ්වයේ අතර ප්‍රහාර එල්ල කරගන්න බව වාර්තා වෙනවා. ඒ එක්කම අසර්බයිජානයේ ආමේනියාව ඇතුලේ ආමේනියාවේ ප්‍රදේශයට ඇතුල් වෙලා සමහර ප්‍රහාර එල්ල කළයි කියලත් වාර්තා වෙනවා. ඉතින් මේක දිනෙන් දිනම සාම වැඩපිළිවෙලක් යන අතරතුරේ මේ විදිහට දිනෙන් දින ඒ යුදමය තත්ත්වයක් උත්සන්න වෙන බව තමයි නගෝනා කරබාක් ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ.
ඔවමල අවසාන වශයෙන් අපිට තායිලන්තයනුත් වාර්තා වෙනවා යම් විරෝධතා පිළිබඳව, මං කැමති පිළිබඳව දැනගන්න.
ඔව්, මෙතන ඇත්තටම චරිතා තායිලන්තේ ඔවුන් කොරෝනා සම්බන්ධය නම් ඉතාමත්ම හොඳ තත්ත්වයකින්ව කොරෝනා පාලනය කරගන්නට ඔවුන්ට හැකිවලා තියෙනවා. නමුත් ඒ පාලනය ඒ ආකාරයෙන් තියෙන අතරතුරේදීම ඔවුන් මේ වෙනකොට දැන් හදිසි නීතියක් හදිසි නීතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා රට පුරාම. මේකට හේතු වෙලා තියෙන්නේ විපක්ෂ ක්‍රියාකාරීන් රටේ රජ්ජුරුවන්ටත් ඒ වගේම අග්‍රාමාත්‍යවරයාටත් විරුද්ධව දිගින් දිගටම විරෝධතා දක්වමින් පාරේ ඒ පෙළපාලි ගමන් කරන නිසා. ඉතින් 2014 හමුදා කුමන්ත්‍රණයකින් පස්සේ බලය ලබාගත්තු චනෝචා අග්‍රාමාත්‍යවරයා මේ විදිහට හදිසි නීතිය ක්‍රියාත්මක කළා. දැන් අපිට ආරංචි විදිහට විපක්ෂ ක්‍රියාකාරීන් සෑහෙන පිරිසක් මේ වෙනකොට අත්අඩංගුවට ගත්තයි කියලා විශේෂයෙන් 20කට අධික පිරිසක් දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ එක්කම ඒ රටේ රජ්ජුරුවන්ට විරුද්ධව එහෙම නැත්නම් රටේ රජ්ජුරුවන්ට විරුද්ධව ඇතිවන ඒ අලුතෙන් ඇතිවලා තියෙන විරෝධතාවය මැඩ පැවැත්වීමටත් හමුදාවත් යොදවලා මේ අවස්ථාවේ කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තායිලන්තයේ ලෝකයේ ඇත්තටම ඉදිරියෙන් ඒ පාලනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියෙන්ම ඉන රටක් හැටියට වාර්තා වුණත් ඔවුන්ට මේ අවස්ථාවේදී අර දේශපාලන කටයුතු නිසා එහෙම නැත්නම් ආණ්ඩු විරෝධී විරෝධතා නිසා මේ වෙනකොට හදිසි නීතිය ක්‍රියාත්මක කළා. මහජනතාව විශේෂයෙන්ම නගරයේ ඒ රැස්වීම වලට එහෙම නැත්නම් විශාල වශයෙන් ජනතාව එක්රොක් වීම වෙනස් වීමට මේ විදිහට කටයුතු කළා කියනවා.
ඔව්, එහෙනම් ස්තුතියි අමල්. අපි නැවතත් ලබන සිකුරාදාත් හමු වෙමු. අයබෝන්.
අයබෝන් චන්ත.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.